Honorable Minister of Finance.
Yes. කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා වෙලා ලබා දීම සම්බන්ධයෙන්. මෙම අගේ අනුව බදු සංශෝධනය පනත ගැන වචන ස්වල්පයක් කතා කිරීමට. මේක විපක්ෂය නොයෙක් නොයෙක් උපක්‍රම ශීලීව වැඩ කරලා අද රටට ලබාගන්න පුළුවන් ආදායම යම් කාලාන්තරයක් ගියම එක ඇති කරන්න. නමුත් අද ඊයේ සුප්‍රීම් උසාවියෙන් ලැබුණ තීන්දුව තුළින් අද මේක විවාද කිරීමට අවස්ථාව ලැබීම ගැන මගේ සතුට ප්‍රකාශ කරනවා. මම ප්‍රථමයෙන්ම කියන්න අවශ්‍ය වන්නේ ආණ්ඩුවක් වශයෙන් මෙවැනි බදු වැඩි කිරීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. නමුත් අපට වෙලා තියෙන්නේ ඔබ ගිය පාලනය කාලය තුළ අපට බාර දුන්නට පසුව ඉතාමත් දරුණු ආර්ථික ප්‍රතිවිපාකයට යටත්වලා තිබෙන නිසා සහ සියලුම ණය සැබෑ මට්ටමින් මේක ඉදිරිපත් කළ නැති නිසා අපි බාරගත්තට පසුව තමයි ප්‍රශ්න ගන්නාවක් දැනගන්න ලැබුණේ. අනේ නිසා අප ලබා ගන්න අවශ්‍ය වුණා යම් ආදායම. මොකද මේ ආණ්ඩුව තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අපේ අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළ අපට පේනවා ජාත්‍යන්තර ලෝකයෙන් ඕන තරම් අපට ණය ලබා ගන්න පුළුවන් හැකියාව ඇති වෙනවා. එදා ලේසියට ගිහිල්ලා චීනෙන් හරි වෙනින් තැනකින් වාණිජ ණය 100%2 ඉඳන් 6-7-8 වෙනකන් ගත්තේවා අපි අමතක කරන්න බෑ. නමුත් දැන් ඊට වැඩිය විනයක් අනුව මූල්‍ය පාලනයක් සහිතව මේවා රටට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහක ණය ගැනීම තමයි අපි ආරම්භ කරලා තිබෙන්නේ. ඒ නිසා අප මේ අවස්ථාවේදී ඒ ලැබුණ දායදය තමයි ණය කන්දරාවක් අපට දුන්නා. ඒකට අපට ආදායම උත්පාදන ක්‍රම ඇති කරන්න අවශ්‍යයි. අනේ
දිසානායක මහත්තුමා මයික්‍රෝෆෝන්
මයික් එක නැහැ.
මේ බද්ධ පැනවීම හරහා මේ අවුරුද්දේ ඔබතුමා අපේක්ෂා කරන ආදායම කොච්චරද කියලා විතරක් චුට්ටක් කියන්නේ ඇති.
අපි මේක මුල ආරම්භය අපි එස්ටිමේන්ට් කරේ මුළු අවුරුද්දටම මිලියන් ඒ කියන්නේ
කෝටි 1000ක්.
මැයි මාසෙ ඉඳන් ගත්ත නිසා ඒක අඩු වුණා මාස 5කින්. ඒතර ඒක කෝටි 600කට අඩු වුණා. නමුත් දැන් මේක අපි ක්‍රියාත්මක කරන්න පුළුවන් වන්නේ අද ඉඳන් කියන නිසා අපි මේ සම්පූර්ණයෙන්ම ඒ ආදායම අඩු වෙලා තියෙනවා මිලියන් ඒ කියන්නේ කෝටි 180. ඒ නිසා අප මේ අවස්ථාවේදී නැවත කියන්න පුළුවන් එකම දේ තමයි මේ රාජපක්ෂ පාලන කාලාන්තරය තුළ ලැබුණ ණය තුලින් 104ක බද්දක් ඒ මහින්ද රාජපක්ෂ කාලේ ගත්ත ණයවලට ගෙවීමට එකතු කිරීමක් විතරයි කියලා කියන්න පුළුවන්. අපි වැඩි කලින් ඉස්සෙල්ලා මේ 115 අඩු කරනවා. ඒ අඩු කරන් තියෙන්නේ මේ ණය ගෙවුවට පසුව. අනේ ඒ නිසා තමයි අපි නොඑක් සංශෝධන ඉදිරිපත් කරලා අද මේ අගේ මත බද්ද අපි ඉදිරිපත් කරන්නේ. දැන් මේක තුලින් හුඟ දෙනා වැරදි අර්ථකථනයක් දෙන්න හදනවා. මට අගමැතිතුමා ද උදේ කතා කරලා කිව්වා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීමක් කියලා තිබ්බලු මේ ඩයිලිසිස් ගැන එකතු කරනවා කියලා. අපි ඔක්කොම ගලවලා තියෙනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන්න තියෙන සියලුම වැඩ අපි අහක් කළා තියෙනවා. සංශෝධනවලදී අපි ඉදිරිපත් කරනවා. ඕ දැන් අද නෑ ඒක වෙනම එකක් නේ. ඔබතුමා නිකන් ප්‍රශ්න කරන එකක් නෙවෙයි දාලා තියෙන්නේ. ඒක නෙමෙයි ඔබතුමාලා අපි ගෙනල්ලා තියෙන්නේ. අපිට සංශෝධන ගේන්න පුළුවන්. මොකද ඔබතුමා ගේන්න ඕනේ වන්නේ. අපිට ඕන වෙලාවට ගේන්න පුළුවන්. ඔබේ සංශෝධන ඉස්සර අපේ වන්නේ දාන්නේ. ඔබතුමා අපට කියන්න අවශ්‍යතාව
නැහැ.
අපි සංශෝධන ගෙනාට පස්සේ මේක ඔබතුමාලා ගෙන්න ඕනේ නැහැ. නෑ අපි අපි තමයි ඉස්සලා මේක ප්‍රසිද්ධ කරේ මේක තියනවා කියලා මතක තියාගන්න මේ බදු ගැන කතා කරන්න අවශ්‍ය වන්නේ බන්දුල ගුණවන්තල හිටපු ආණ්ඩුවේ කරපු පාප කර්මයන් වුණා. ඒ නිසා තමයි අපර ලැබෙන්නේ දැන් මොකද ණය අපි 2004 රට බාර දෙනකොට කෝටි බිලියන් 1784ක් තියෙන එක ඒක පස් ගුණයක් වැඩි කළා තමයි අපර බාර දෙන්නේ. ඉතින් ඔබතුමාලා මේ නොදන්නවාද මේ වගේ බොරු කතා? ඉතින් ඕක වටලා ඊට පස්සේ අපි මේක හරියාකාරව මූල්‍ය විනයක් එක ඉදිරියට කටයුතු කරගෙන යනකොට ඔබතුමාලට දැන් මේකේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අර ලක්ෂ්මන් කිරියල් ඇමතුමා කිව්වාගේ හැමදේම එල්ලෙනවා. අන්තවාදීය ඒක බැරුණා කියලා උසාවිය, ඒක බැරුණත් ඔය කියලා බෝඩ් දැල්ලි අල්ලන එක ඕවා තමයි කරන්නේ. රටේ සංවර්ධනය නමුකුත් කරන්නේ නැහැ. ඔබතුමාලා දැනගන්න ඕනේ තිබ්බ රටේ සංවර්ධනය නැති කරලා අපිට බාර දුන්නාම අද හැම කොනකම ඒ සමබරතාවයෙන් ඒ සම්බන්ධනේ ඇති වෙලා තිබෙනවා. දැන් මේකේ අපි ඒ වගේ අදහස් කරේ සෞඛ්‍ය මීට පෙර දැම්මට අපිට පෙනුණා මේක එච්චර සුදුසු නැහැ කියලා. ඒ නිසා අපි මේක දුම්කොළ බද්දට මේක දාලා අපි මේ සෞඛ්‍ය එකකින් අහක් කරා. ඒ වගේම තමයි නිවාසවලට. දැන් නිවාස අද ඉතාමත් ශීඝ්‍රයෙන් සම්බන්ධනයක් වීගෙන යන නිසා මේකට දාන්න ගියොත් මේකේ බාධාවක් ඇති වෙනවායි කියලා අපි දැනනවා. ඒ නිසා අපි ඒකත් අපට අවශ්‍ය වන්නේ මේක තුළින් රටේ සවිශක්තිමත් ආර්ථිකයක් හදන්න. අද ගේන සම්පූර්ණ නිදස් කරලා තියෙන්නේ ගෙවල් සම්බන්ධයෙන්, මේ ස්පිරිතාල සම්බන්ධයෙන්, ස්මාර්ට් ෆෝන් සහ සෙල්ලුලර් ෆෝන්ස් වල ඒ තියෙන බද්ධ අහක් කරලා තියෙනවා. නමුත් ඒකට සාපේක්ෂව අපි තැපැල් සහ දුරකථන ගාස්තු, මේ අරක්කු සම්බන්ධයෙන්, සිගරට් සම්බන්ධයෙන් ඒ වගේ ඒවට අපි එකතු කිරීමක් මේ අවස්ථාවේදී තියෙනවා. ඉතින් මේ නිසා අප මේ අවස්ථාවේ මතක් කරන්න කැමති වැට් එක නැති ඒවා. දැන් තිරිඟු පිටි, පාන්, කිරි පිටි, සහල්, තේ, පොල්, බිත්තර, සීනි, පරිප්පු මේ වගේ 74ක් වැට් බද්දෙන් රහිත කරලා තිබෙන්නේ. මේකේ යම් විදිය පෙන්වන්න හදන හැම තැනම මේ බද්ධ නිසා ලොකුවට ජීවන විදිහ වැඩි වෙනවයි කියලා. මේ ගැන නොඑක් ප්‍රශ්න ඉදිරිපත් වුණා. මම අගේ කරනවා ඉදිරිපත් කරපු හැම දෙනාගේම එක අභිලාෂයක් තිබේ තමයි මේක පුළුවන් තරම් ලෙහෙසි ලිහිල් කරලා රටට ආදායමක් ලබා ගන්න පුළුවන් මාර්ගයක් ලෙස තමයි ඒගොල්ලෝ මේක ඉදිරිපත් කරේ. යම් තැන්වල කියලා තිබ්බා අපේ ත්‍රෙෂෝල් එක, ඒ කියන්නේ තියෙන මූලික කඩේම ඒක මේ යම් ඒක සම්පූර්ණයෙන්ම අහක් කරන්න කියලා. ඒක තමයි ඉදිරිම දැක්මක් සහිත තියෙන එක. නමුත් අපි හිතුවා මේ සම්බන්ධයෙන් මිලියන් 50ක් මේ අවස්ථාවේ ගේන එක යෝග්‍යයි. ඒක තුළින් රටේ යම් විදියකින් මේ අස්ථාවර භාවයට උත්තරයක් ලබා දෙන්න පුළුවන් කියන එක. ඒ වගේම අපි මේ මිලියන් 50 දැම්මට අපි යම් විදියකින් හුඟ දෙනාගේ බය තිබ්බේ අගේ අනුව මේ බදු සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේදී හුඟ දෙනා වැට් බද්ද රහිතව වික්කහම ඒක කොහොමද ඒකේ වාසිය ලබා ගන්න පුළුවන් වන්නේ කියලා. ඉතින් මේකට අපි විශේෂඥයෝ ඔක්කොම එකතු වෙලා අපි උත්තරයක් දුන්නා. ඒ වැට් ලියාපදිංචි වෙලා නැති අය යම් විදියකින් මේක විකිණීමක් කරොත් අපි වැට් ගෙව්වාසේ සලකලා කටයුතු කරගෙන යනවා. ඒක තමයි මෙයාට තිබ්බ ලොකුම ප්‍රශ්නය. මොකෝ යම් පොඩි ව්‍යාපාරික සිටිනවා මෙයාට බාධාවක් ඇති වේවිද, ඒ බාධාවක් ඇති වෙනවා නම් ඒක කොහොමද සාධාරණීකරණය කරන්න කියලා. ඒකට අපි ලබා දුන්නේ බදු ගෙව්වාසේ සලකලා කටයුතු කිරීම. ඒක ආණ්ඩුව ඒ සම්පූර්ණ මුදල දරා ගන්න. අපට අවශ්‍ය වන්නේ මේක හරි මාර්ගයට ගේන එක. මට සතුටින් ප්‍රකාශ කරන්න කැමති අපි ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 අපි රට බාර ගන්නකොට මේ රටේ ආදායම් ෆයිල්, ඒ කියන්නේ ආදායම් දෙපාර්තමේන්තුවේ ෆයිල් 6,94,000 තිබ්බා. මේ කතා කරන මොහොතේ ඒක 14,50,000කට වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙතෙක් දුර මේ වගේ බදු ෆයිල් හංගලා තියලා වහලා ගෙවපු ඒවා අද ඒක නැවත විවෘත කරන්න පටන් අරන් තියෙනවා. මගේ මිත්‍ර වාසුදේව නානකර මන්තුමා හැම වෙලාවෙම අහනවා කොහොමද කවුද බදු ගෙවන්නේ. අද සතුටින් කියන්න පුළුවන් අන්නේ ඔබතුමාගේ අර ස්විට්සර්ලන්තයේ පැනමවල මේ වගේ ඔබේ අදහසත් අපි අයවැයට ගේනවා. වෙනින් පිටරටවල් වල තියෙන රටවල් වලින් අපට මේ සම්බන්ධයෙන් උදව් කරන්න කියලා ඉල්ලීමත් අපි අයවැය තුලින් ඉදිරිපත් කරනවා. ඒක ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ අදහස ඉදිරිපත් කරලා. දැන් මේක තුලින් අපට පේනවා මෙතෙක් දුර මේ ආදම් ශීඝ්‍රයෙන් අඩු වීගෙන ගියා.
1998 අනුවටේ 122ක් තිබ්බ රටේ ජලදේශය නිෂ්පාදනයත් එක්ක ලැබුණ ආදායම ගිය අවුරුදු කියන්නේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා 10.3%කට අඩු වුණා. අද සතුටෙන් ප්‍රකාශ කරන්න පුළුවන් වන්නේ මේක 13.6%කට අද වැඩි වෙලා තියෙනවා. මේ අවුරුද්ද අග වෙනකොට මේක 114%කට වැඩි වේවි කියලා තමයි අපි සතුටෙන් බලාපොරොත්තු වෙන සිටින්නේ. ඇයි මේ බදු වැඩි කරන්නේ? බදු වැඩි කරාම අපට පුළුවන් වන්නේ ඒ බදු බර ජනතාවගෙන් අඩු කරන්න. අපි අකමැත්තෙන් තමයි මේ 115 ගේන්නේ. මම මේ බොහොම ප්‍රසිද්ධෙන් කියනවා. නමුත් මේක ලැබිලා තියෙන ප්‍රශ්න අනුව මේක తాවකාලිකව පුළුවන් තරම් ඉක්මනට මේක අඩු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන සිටින්නේ. ඒ නිසා ආදායම වැඩි කරනවා, වියදම අඩු කරනවා, අයවැය පරතරය අඩු කරගෙන රටේ මූල්‍ය විනයක් එක්ක ඉදිරිය කටයුතු කරගෙන යෑමක් තමයි තියෙන්නේ. යම් අය මේකේ අදහස් පෙන්වන්න හදන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුලින් ඒ අය කියන දේවල් අපි කරනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. ඒක දැනගන්න පුළුවන්. අපි කිසිසේත්ම සුද්ධන්ට අපට ඇවිල්ලා මොනවද කරන්න ඕන වෙන කියන්න ඕනේ නැහැ. මොකද අපට පළපුරුද්දක් සහ හැකියාවක් තියෙන කණ්ඩායමක් සිටිනවා. මීට පෙර නොදන්නා නිසා ඒව පාවිච්චි කරලා ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වහම කරන්න කියලා කිසිසේත්ම ඒට ප්‍රතිවිරුද්ධ අභියෝගයක් ඉදිරිපත් කරන්න නැතුව ඒව බාරගත්තා. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොකද්ද? ඔය ඉතින් ඒක ඉතින් සාමාන්‍ය මුදල් ඇමතිවරයෙක් ඒක සාමාන්‍ය මුදල් ඇමතිවරයෙක්ට වෙන ප්‍රශ්න. ඔය ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන අර කරන්න මේක කරන්න කියලා. අපි මේ අවස්ථාවේ කියන්නේ උතුරු කොරියාවේ කවුරු හරි ඇවිල්ලා කිව්වොත් හොඳ දෙයක් අපි කරනවා. මේක මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරි ලෝක බැංකුවෙන් අවශ්‍යතාව වෙන්නේ නැහැ. අපි විහිම්ම ආදායම වැඩි කරාම ඒගොල්ලෝ සතුටුදායක ප්‍රකාශයක් මෙව කරලා තියෙනවා. පළවෙනි වතාවට ඒගොල්ලෝ මේ රටට සැප්තැම්බර් මාසයේ කනගාටුයි ඔක්තෝබර් මාසයේ ඇවිල්ලා මේකේ විමර්ශනයක් කර අවස්ථාවේදී පෙනුණා අපි කියපු දේ කරා. ඒ කියපු දේ කිව්වේ අපි ආදායම වැඩි කරනවා. අපි නාස්තිකාර වියදම නැති කරනවා. දූෂණය පුළුවන් තරම් නැත්තම් නැති කරනවා. ඒක වැඩි කල්‍යාණ නිසා සම්පූර්ණයෙන්ම මහත් කරනවා. ඉතින් මහා බැංකුව ඔබතුමාලා මේ මම මෙතන මේ මහා බැංකුවේ දැන් කිව්වට අහන්න ඕනේ වන්නේ ඔබතුමාලා එකක් අරගෙන මේ නෝෂනල් ප්‍රොෆිට් යන ප්‍රශ්න කරනවා. නිවාඩ් කබ්‍රල් මා අවුරුදු 11ක් මේක කිසිම ප්‍රයිවට් ප්ලේස්මන්ට් එකක් ප්‍රසිද්ධ කරන්න තු කරාම කොතරම් ලාභයක් ඒකේ තිබ්බද? මේ මොකද්ද කියන්නේ? ඉතින් මේක අගමැතිතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරාවි. මොකෝ ඒකේ බයනක්කාරී දෙයක් තියෙනවා. අපට අවශ්‍ය වෙන්නේ මාකට් එක ආරක්ෂා කරන්න තියෙනවා. මේ ඔබතුමාලා එකක් එක්ක දඟල දඟල මේකේ කෝප් එකේ සද්ද කර කර මේකේ ඉතින් සද්ද කරන්න ඕනේ නැහැ. ඇතුලෙන් තියෙන්නේ මේක පිටට සද්ද කිරීමක් නොවේ තිබෙන්නේ. ඔබයි මමයි අවුරුදු 21ක් කෝප් එකේ තිබ්බා. දීලා මාධ්‍යට කතා කරන යෝගේ කවදද ආරම්භ කරේ? මේක විවෘත නැහැ. පාර්ලිමේන්තුවට වාර්තා කරන තාක් කල් ඒක කිසිසේත්ම කාටවත් ප්‍රකාශ කරන්න බෑ. නෑ ඒ කතා කරලා තිබේ වෙනින් දෙයක්. ඒක වැරදි විදිහට ඒක ප්‍රකාශ කරලා තිබ්බයි කියන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා නොයෙක් නොයෙක් ප්‍රකාශ කරනවා. අද ඒකේ සැබෑ තත්ත්වය හෙළිදරව් කරලා අපි හංගන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හෙළිදරව් කිරීමක් අපේ යුතුකමක් අපි කරනවා. නමුත් ඊ වගේම මීට පෙර අවුරුදු 11 කිසිසේත්ම මේ ගැන කතා කරන්නේ නැති එක. අද කෝ නිවාඩ් කබ්‍රා ග්‍රීක් බොන්ඩ් කියන අපි මිලියන් 8000ක් පාඩු වුණා. මොකද මේ සම්බන්ධයෙන් කරන්නේ? වචනයක් ඔබතුමාලා කතා කරනවාද? මොකද ඔබේ කාලේ හොරකම වහනවා මේ පැත්තේ අපි විවෘත වෙලා මේක ජනතා වීථි පෙරමුණ සභාපතිකම දුන්නයි කියලා අපි බය නැතුව ඉන්න නිසා තමයි අපි ඒ වගේ දෙන්නේ. නමුත් මොකද්ද? මොකද්ද ඒකෙන් තියෙන්නේ? සද්ද කළා තියනවාද ග්‍රීන් බොන්ඩ් එකයි මේ දැන් තියෙන බොන්ඩ් එක අතර? මොන සද්ද කිසිසේත්ම නැහැ. මොන පිස්සුද ඔය වගේ සද්ද කරනවද පත්තරේ? මේක නිකන් ආණ්ඩුවට මඩ ගහන විදියකට මේ කරගෙන යනවා. දැන් මේ නිසා ඒ නිසාම තමයි අපේ මේ වියදම වැඩිලා තියෙන්නේ නිකන් නොවේ. මම ඉදිරිපත් කරනවා නාස්තිකාර වියදම්. දැන් බලන්න මත්තර ගුවන්තොට මේ දැන් මේක 2000 ඒ කියන්නේ අවුරුදු 3-4 ඉස්සෙල්ලා හදාගෙන අදට ආර්ථිකර වෙලා තියෙන අලාභය මිලියන් 13600යි. හම්බන්තොට වරාය මේක හදනවා කෝටි බිලියන් 175ක්. ඒකෙන් අවුරුදු ගණනාවකට ණය සහ ඒකේ කියන වර ප්‍රාග්ධන කොටස මෙව කරාම කෝටි මිලියන් 37200යි. හම්බන්තොට කන්වෙන්ෂන් සෙන්ටර් එක මිලියන් 850යි. ඒ වගේම අකුරේකොඩ ඩිෆෙන්ස් කොම්ප්ලෙක්ස් එක දැන් බලන්න මේක මෙතන හදන්න සැංගරීලා ඉඩම් අරන් මිලියන් මේකේ 20ක් කියලා තිබ්බට
දැන් බිලියන් 69000කට වැඩි වෙලා තිබෙනවා. අපේ සරත් ෆොන්සේකා ඇමතුමා මේ මන්තුමා මේ සම්බන්ධයෙන් කතා කරා. ඇමතුමා කතා කරාවි. මොකෝ එතුමා දන්නවා මොන වගේ බොරුවක් ඒ කාලේ ගෙනිච්චේ කියන එක. මේකේ පෙන්නවා මේ අකුරේකොඩ ඩිෆෙන්ස් කොම්ප්ලෙක්ස් එකට මිලියන් 19800ක් වියදම් කරනවා කියලා තුම්බුණයක්. ඊට වැඩි වෙලා අද ඇස්ටිමේන්තු ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒකේ හිටපු ආකිටෙක්ට මෙතන මිලියන් 19000කට කැබිනට් වාර්තාව ලැබුණට 2%ක් ගෙවලා තියෙනවා බිලියන් 40කට. මේ ගැන මොනවද කරන්නේ? මෙන්න මේ වගේ වියදම් වැඩි වෙලා තියෙන නිසා තමයි අපිට ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම අත්නෝ මතිකව ඔහෙ අකුරේකොඩ වගේම තමයි ස්පෝර්ට්ස් කොම්ප්ලෙක්ස් අරන් UDA එකේ හැමතැනම ඒ වගේ මිලියන් 8000ක් විතර මේ වගේ නාස්තිකාර වියදම් වලට යොමු වෙලා තියෙනවා. අද අපිට තමයි මේ ඔක්කොම ගෙවන්න තියෙන්නේ. ඒව නිවැරදි කිරීම, ඒක වාණිජ භාවිත ඇති කිරීම, දැන් සුමාන දෙකකින් විතර මත්තල කල්ගාටුවේ හම්බන්තොට වරායේ ඒ තියෙන මිලියන් 1400ක් වියදම් කරලා තියෙන එක අපිට පුළුවන් වෙලා තියෙනවා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් එක්ක මේකේ තියෙන සම්පූර්ණ ණය චීන කොම්පණිය බාර දීලා අපිත් ඒක හවුල්කරුව වශයෙන් කටයුතු කරගෙන යන්නේ. මෙන්න මේ වගේ දේවල් තමයි කරගෙන යන්නේ බොහොම විනීත භාවයෙන්. ඒ වගේම මත්තල ගුවන්තොටුපළ අදට එක හස්යනක් හසට ගොඩ ගන්නෑ. එහෙනම් මොකද මේවා හදන්නේ? මේක නිකන් දේශපාලන අරමුණට පම්පෝරේ ගහන්න එක තැනකට ඔන්නේ හදනවා. ඊට පස්සේ බර මේකේ සම්පූර්ණ අලාභය මිලියන් 13600යි දරත. ඒ කියන්නේ ඒ අලාභය කියන්නේ ඒකේ තියෙන ප්‍රාග්ධන ශ්‍රේ කිරීමයි, ඒකේ තියෙන පොලි ප්‍රමාණයයි, ඒකට මේ පරිපාලනය කියන්නේ යන වියදමයි. ඉතින් මේවා නිවැරදි කරන්න කිව්වහම මේක ඇවිල්ලා උතුරු කොරියාවත් ඇවිල්ලා කිව්වොත් කරන්න කියලා අපි කරන්න නැතුව ඉන්න පුළුවන්ද? යන්නේ ඒ නිසා තමයි මම මේ අවස්ථාවේ ඉතාමත් ඕනෙකමයි අප ඔබ සියලු දෙනාගේ මිල්ලන්නේ මේක දේශපාල අරමුණේ බලන්න එපා. ජාතික ආර්ථිකයක් හදමු. අපේ හෙට දින රජ කරන තරුණ තරුණයන්ට අපි අලුත් යුගයක් ඇති කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි ශ්‍රී ලංකාව අලුත් ශ්‍රී ලංකාවක් බවට පරිවර්තනය කරන්න තමයි අපේ මේ වැඩපිළිවෙල. ඒ වගේම බලන්න ශ්‍රී ලංකන් ගුවන් මාතලේ මේකේ අදට අලාභය බිලියන් 141යි. මොකද්ද මේකින් කරලා තිබෙන්නේ? මේක 2009 එමිරේට්ස් ආයතනයෙන් ගන්නකොට අපි මිලියන් 9600ක සංචිතයක් තිබ්බා. මේක අවුරුද්දෙන් අවුරුද්දට අඩු වෙලා අද වෙන මේ අවස්ථාවේදී මිලියන් 140ක අලාභය තියෙනවා. කවුද මේක ගෙවන්නේ? මේක ගෙවන්නේ බදු ගෙවන්නේ. ඒ බදු ගෙවන්නේ තියෙන ඒ අලාභය නැති කරන්න තමයි අපි අද පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකට යන්නේ. ඒ වගේ තමයි අපේ නෙළුම් කුරුණ. මේකට වියදම් කළ තියෙන 9700ක්. මොකද මේ වගේ අපරාධ? මේ වගේ ඒවා කිසිසේත්ම හේතුවක් නැතුව ඒක වියදම් කළා. අදට ඒකේ අලාභය මිලියන් 2500. ඉතින් මේ වගේ බැලුවහම මේ වගේ ආයතන 8-9ක තියෙන වියදම බිලියන් 217ක් වියදම් කළා තියෙනවා මේ රටේ. ඉතින් මේව තමයි බදු ගෙවන්නේ සල්ලි. මේක දලදේශීය නිෂ්පාදන 1.6%. මෙන්න මේ නිසා තමයි අප ඔබ සියලු දෙනාගේ මිල්ලන්නේ කරුණාකරලා සුභවාදීව අද මේ නේෂන් ඩෙවලොප්මන්ට් ටැක්ස් එකේ අපි සංශෝධන ලක් කරනවා. ඒකේ ත්‍රෙෂෝල්ඩ් එක වෙනස් කිරීම. ඒ වගේම වැට් එකේ අපි ඉදිරිපත් කළා තියෙනවා යම් මේ කාලය තුල යම් හුඟක් විෂමතා තිබ්බා ඒක නිවැරදි කිරීමක් අවශ්‍යයි. සෞඛ්‍ය සම්බන්ධයෙන් මම හිතන්නේ ඒ ගෙනාපුවෙක ඒ ආකාරයෙන්ම ප්‍රශ්න ඇති වෙන නිසා ඒක සම්පූර්ණයෙන්ම අහක් කළා අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි appropriation එක විසර්ජන පනතේ වෙනස් කිරීමක් අපි ඇති කරගෙන යනවා. මේක තුළින් අපට අවශ්‍ය වන ඉතාමත් සාර්ථක ශක්තිමත් ඉදිරි දක්මක් සහිත ආර්ථිකයක් හදන්න. පැල්ලකේ වෙනස් කරලා තියෙන දෙකක් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ ටෙලිෆෝන් සම්බන්ධයෙන් එකතු කිරීමක් විතරයි තියෙන්නේ. ඒ ඔක්කොම ආදැම උපයන්න පුළුවන් ක්‍රමයක් ඇති කිරීම මිසක් වෙන්නේ නෙවෙයි. ඒකේ වෙන්නේ වැඩි කරලා නැහැ, එකතු කිරීමක් තමයි තිබෙන්නේ. මොකද යම්කට හුඟක් තැන්වල තියෙනවා දූෂිත ලක් කරලා තියෙන තැන්. ඒ කියන්නේ ආර්ථිකයේ ගලා යෑමට යන්න පුළුවන් මාර්ග වහලා තියෙනවා. සරි. ඉතින් අප මේ අවස්ථාවේදී ප්‍රයෝගික කරගන්නේ ඒකයි. එතකොට දැන් අපි මේ අවස්ථාවේදී වැට් එක සම්බන්ධයෙන් කතා කරොත් මෙතන 2004 105.5% දලදේශ නිෂ්පාදනය තියෙන එක 2015 මේක 101.8% අඩු වෙලා තිබෙනවා. මේ වැට් බද්ද ඒක මේ ගිය අවුරුද්දේ 2.7% වැඩි වෙලා තියෙනවා.
අපි දැන් ස්ටිමේන්තු කරලා යනවා මේක අවුරුද්ද අග වෙනකොට 3.5යි එන අවුරුද්දේ මේක 10%ක් විතර. දැන් අපි අවශ්‍ය වන්නේ අපි පුළුවන් තරම් ටැක්ස් ෆයිල් වැඩි කරන්නේ. ඒ වැඩි කිරීමෙන් ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වීමෙන් අපිට ජනතාවගේ බදු බර අඩු කරන්න පුළුවන් හැකියාව තමයි අපි ආයෝජනය කරන්නේ. ඒ වගේම අද අලුත් නවීකරණයක් ඇති කරලා තියෙනවා ඩිජිටලයිසේෂන් අපේ සියලු දේම ඒක රාශි කරලා තියෙනවා මේ යුනික් ඇඩෙන්ටිටි කාඩ් එකකට. ඒක තුලින් හැම දෙනාගේම ඩේටාබේස් එකක් ඇති කරන යන එකක් ඇති කරන්නේ ඒ රැමිස් මොඩල් එක. ඒ වගේම ඉඩ්මිස් එකෙන් අපි සියලු දේම ඒක අබද්ධ කරලා තියෙන අපේ ආදායම ඇති කරන මාර්ගය අද අපි බාර ගන්න අවස්ථාවේදී එක අමාත්‍යංශයෙන් අනිත් අමාත්‍යංශයෙන් වුණ දේවල් සම්පූර්ණ දැනගත්තේ නැහැ. මේක 2020ට ඇති කරන තියෙන දේ අපි 2017ට එකතු කරලා මේ 2017 අප්‍රේල් මාසේ පරිදෙන්නම් මේක ඉන්ටග්‍රේටඩ් අකවුන්ටින් සිස්ටම් එකක් තුලින් කටයුතු කරගෙන යනවා. ඉතින් මේ ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ නවීකරණයක් කරගෙන යන එකයි. ඉතින් මේවා බලන්න කරුණාකරලා අපි කරන දේවල් තුලින් මේක නිකුරුනේ අපි තියෙන මුදල් නාස්ති කිරීම නෙමෙයි මේක පුළුවන් තරම් උපරිමයෙන් පාවිච්චි කිරීම තමයි අපි කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා මම ඔබ සියලු දෙනාගේම කාරුණික ඉල්ලන්නේ අප මේ අවස්ථාවේදී රටේ තියෙන බැරරුම්කම කියන්නේ මේ අගේ අනුව බදු එකතු කිරීමේ බද්ද ෆයිල් 21,000යි මේ රටේ තියෙන. දැන් මේක අඩු ගානේ ආයතන 120ක් තියෙනකොට මේ වගේ 100%ක් ලබා ගන්න එක සාධාරණද? මේක කරන්න පුළුවන්ද? මෙන්න මේ නිසා තමයි අපි හැම දෙනාගේම කියන්නේ කරුණාකරේ බදු ෆයිල් එක කරන් ගෙවන්නද නැද්ද වෙනම දෙයක්. නමුත් ඒ ෆයිල් එක විවෘත කිරීම තමයි අප ඉදිරියට ඇති කරගෙන යන්නේ. ඉතින් මේකේ NBT ෆයිල් 15,000යි VAT ෆයිල් 21,000යි මේක අඩු ගන්න 100%-200%ක වැඩි වුණේ නැත්තම් රට ඉතාමත් අමාරු තත්ත්වයක් තුලින් ගමන් කරන එක අපිට මතක් කරන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි අප ඔබ සියලු දෙනාගේ කාරණක ඉල්ලන්නේ අපට සහයෝග දෙන්න. අපි මේ අවස්ථාවේදී ඔබතුමාලා තුලින් මේ රටේ ජාතික ආර්ථිකයක් හදන්න ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවක ඔබේ අදහස් අපි සතුටින් බාර ගන්නවා. මන්දුල ගුණවර්ධන අර මං කිව්වා වගේ අගේ අගමැතිතුමා මට දැනුවත් කරා මේ ඩයලිසිස් ගැන. එහෙම ඒව මුකුත් නැහැ. ඒ ඔක්කොම අහක් කළා තියෙන්නේ. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ සමබරතාවයකින් අසාධාරණ නොවන්න පුළුවන්. නමුත් ආදායමක් එකතු කරලා ඒ තියෙන ඔබතුමාට වැදුනේ අපට වැදෙන්නේ නැහැ නේ ඔය වගේවා. ওই ගිහිල ගහන්නෙත් අපි මෝදරමයි නේද? ආ ඉතින් අපි බලනවා මේ වගේ පොල් ගහ ගහ ගියොත් විතර අපි ආදම කුපියන් අපි කරනවා. නමුත් මේ අවස්ථාවේදී ඕනේ නැහැ. නමුත් මතක තියාගන්න අවශ්‍යයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදාට වැඩිය අද තියෙන කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ 25ක මිල එදාට වැඩිය අඩු වෙලා තිබෙනවා. ඉතින් පොල් වලට දැම්මත් ප්‍රශ්නයක් නැහැ මොකද ඒත් අඩු වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අප මේ සතුටෙන් ප්‍රකාශ කරන් තියන්නේ ඒ වගේ අද ජීවන වියදම අඩු කරගෙන අපිට ඊට වැඩිය අඩු කරන්න කැමති. නමුත් ඒවා කරගෙන අපි ඒ වාසිය ජනතාව ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. මට අවශ්‍ය වන්නේ අපි අයවැයක් ඉදිරිපත් කරනවා නොවැම්බර් මාසේ 10 වෙනිදා. අපේ අගමැතිතුමා හෙට ප්‍රකාශයක් කරනවා ඉදිරි දැක්ම දවස් 1500 වැඩපිළිවෙල මොකක්ද කියලා. ජනාධිපති අපට ඉදිරිපත් කළ තියෙන කොයි ආකාරයට අපේ ආර්ථිකය මොන ඉලක්කයට ගමන් කරන්න ඕනේ කියලා. ඉතින් ජනාධිපති අගමැති සහ අපේ අයවැය තුලින් සමස්ත රටේ මෙන්න ඉදිරියට ගමන් කරන්න පුළුවන් ආර්ථිකයක වැඩපිළිවෙල තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා මේක කාලයක් ගත වුණාත් අද වැට් බද්ද නීතිගත කිරීමට ඔබේ සම්පූර්ණ සහයෝගය ඉල්ලනවා. මන් දන්නව ඔබතුමාලා සහය දෙන්නේ නැහැ. බොරුවට දේශපාලන වාසියක් ගන්න සද්ද කරાવી. නමුත් ඔබතුමාලගේ ඇතුළාන්තය දැනගන්න අවශ්‍යයි. මේ 104ක් මහින්ද රාජපක්ෂගේ ඒ කාලේ කරපු මේ රටේ ණය බලතාවයේ බිලියන 1784කින් 9900කට වැඩි කිරීමේ ඒකේ ප්‍රතිවිපාකයට ආජම උත්පාදන ක්‍රමයක් ඇති කිරීම විතරයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. අපි අයවැය ඉදිරිපත් කරලා පසුව ඔබතුමාලට තේරෙවි මොනාකාරයෙන්ද අපි ජනතාවගේ ධන ජීවිතය සැහැල්ලු කරලා තිබෙන්නේ. විසර්ජන පනත ඉදිරිපත් කරලා තියෙනවා ගණන් ගන්න එපා. ඕවා ඉදිරිපත් කරලා තියෙන නීත්‍යානුකූල පාර්ලිමේන්තුවට කළ දිනවකවන්න තුළ අපේ අයවැය අදහස් තුළින් අපි පෙනේවි අධ්‍යාපන සෞඛ්‍ය යටිතල පහසුකම් වල ජන ජීවිතය බර අඩු කිරීමට ඒ වගේම නවීකරණයට මේ සියලු දේම අපි මුදල් අවශ්‍ය ප්‍රමාණයට වැඩියත් ඉදිරිපත් කළා ලබා දෙනවා කියන එක මතක් කිරීමෙන් ඔබ සියලු දෙනාම සම්පූර්ණ සහයෝගය දෙන්න කියලා මතක් කිරීමෙන් මම නිහඬ වෙනවා.
ගරු බන්දු ලගුණ වදන මැතිතුමා, තුන් විනාඩි 10ක් කාලයක් වෙන් වෙලා තියෙනවා.
විනාඩි 15ක් කාලයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මුදල් අමාත්‍යතුමා විසින් අද දින ඉදිරිපත් කළ වැට් සංශෝධන පනත පිළිබඳ මම නීතිඥ සිසිර ජයකොඩි මන්ත්‍රීතුමත්, නීතිඥ උදයගම්මන්පිල මන්ත්‍රීතුමත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් අරන් ගියා. ඒ අරන් යාමට හේතුව තමයි ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවට පිළිගන්නලා තිබුණ පනත් කෙටුම්පතේ සෞඛ්‍ය සේවා සැපීම් ක්ෂේත්‍රයේ 15%ක බද්දට යටත් කිරීම තුළ අපි දැක්කා අයබදු අය කිරීමේ සාධාරණ භවයේ මූලධර්මයට පටහැනිව අසරණ රෝගීන් මත බදු පැනවීම සාධාරණ හා යුක්තිසහගත වෙන්නේ නැහැ කියන. එයි තවත් විශේෂතාවයක් ඇති වුණේ ඒ වගන්තිවල ඇතුළත් කරලා තිබුණා වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසුදු කරන විට වැට් අයිති වෙන්නේ නැහැ. හැබැයි වකුගඩු බද්ද කළොත් 15%ක් ගෙවන්න වෙනවා. ඊළඟට වකුගඩු රෝගීන් සමහර බද්දෙන් නිදහස් කරලා ඊට පස්සේ පිළිකා රෝගී එහෙම නැත්නම් බයිපාස් සැත්කමක් කරන හෘදේ වස්තුවේ රෝගීන් ගත්තාම එයාට 15%ක් ගෙවන්න වෙනවා. මම සභාගත කරනවා මේ පාර්ලිමේන්තුව කලක් නියෝජනය කළ අවිස්සාවෙල්ල මැතිවරණ කොට්ටාසේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී MD ප්‍රේමරත්න මැතිතුමා. එතුමට පුද්ගලික රෝහලකින් මේ ඖෂධ ලබා ගන්න ගිහිල්ලා 15% ගණනේ වැඩබදු ගෙවීමෙන් ගෙවන්ට සිද්ධ වෙච්ච මුදල පිළිබඳ අවිස්සාවෙල්ල ආසනේ එක්සත් ජාතික පක්ෂයේ MD ප්‍රේමරත්න මන්ත්‍රීතුමා ඒ බිල් 3-4ක් මට එවලා තියෙනවා. මම ඒ ටික සභාගත කරනවා. එහිදී සමහර රෝගියෙක් වැට් එක විතරක් ගෙවලා තියෙනවා 100,000ට වඩා වැඩි මුදලක්. දැන් හෘදේ වස්තු රෝගිය ගිහිල්ලි වෙරලා මේ බද්ද අය කළා මේ දෙවනිදා සිට ජූලි මාසේ 11 වෙනිදා වෙනතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනතෙක් රෝහල් වලින් වැඩ බද්ද අය කළා. දැන් ගරු ඇමෙත්තුමා නෑ ඔව් ඉතින් එහෙම නෑ 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 ඒක නෙමෙයි මගේ තර්කය. ඉසෙල ඔබතුමා මං කියන එක අහන්නකො. මේ මගේ කතා කරන වෙලාවේ මට පාර්ලිමේන්තුවේ අදහස් දක්වන්න තියෙන මන්ත්‍රීවරයෙක්ටයි තියෙන්නේ. නෑ නෑ සභාව මුලා කරන එක නෙමෙයි මම කියන්නේ. ඉතින් තමුන්නාන්සේ බුලා වෙන්නේ නැතුව වාඩි වෙන්නකො. මම මට කතා කරන්න තියෙන අයිතියට ඔබතුමාලට ඕන දෙයක් කියන්න පුළුවන්. දැන් මෙතුමා ඇවිල්ලා කිව්වා මේ වැඩබද්ද පණවන්නේ මහින්ද රාජපක්ෂගේ ණය ගෙවන්න කියලා. ඒක සාධාරණ වෙන්නේ නැහැ නේ. මේ මිලියන 100ක් අරන් කොහමද මහින්ද රාජපක්ෂ රජය ගත්ත ණය ගෙවන්නේ? ඒ නිසා මේ
ඊටත් වඩා අරගෙන
නැ වෙන්නේ නැති දෙයක් නෙමෙයි තමුන්නාන්සේ. මේකේ අච්චු ගන්න මේ පාර්ලිමේන්තුවට පිළිගන්න පු එක නැයිද
කරන්න ඕනේ. වෙන්නේ නැති කයක් ගැන පෙන්නන්නේ
වෙන්නේ නැති දෙයක් මේ දැන් නෑ නෑ වැරදීනේ දරු ඇමෙත්තුමා. සෞඛ්‍ය හා අධ්‍යාපනය රජයේ විසින් වියදම් දරන නිදහස් සෞඛ්‍ය අධ්‍යාපනයන්නේ අපේ රටේ තියෙන්නේ. එතකොට රජයේ වගකීම තමයි සෞඛ්‍ය අධ්‍යාපනයේ ලක්ෂ ගණනකට මම මේ කිව්වේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මොකද්ද කිව්වේ? ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අපි කිව්වේ රජයේ වගකීමක් තමයි මේ රටේ ජනතාවට නිදාසේ සෞඛ්‍ය පහසුකම් හා නිදාසේ අධ්‍යාපනය ලබා දීම. එතකොට එය ඉෂ්ට කරගන්න යන අවස්ථාවේදී ඒ සඳහා විවිධ හේතු සාධක බලපෑම් මත පුද්ගලික රෝහලකට යනවා. හරිද?
ගරු මුදලැවතුමා,
මුසාවියෙන් මේ වැට්පත්ද ප්‍රතික්ෂේප කරේ මම කැබිනට් එකේ අනුමැතිය ලබා ගත්තේ නැහැ කියලා පාර්ලිමේන්තුව කිව්වේ නැති නිසායි. වෙනි මොකුත් නැහැ, නීති ප්‍රශ්නේ මෙතුමාලා උසාවි කියන නිසා නොවේ. ඒකේ අනුගමනය කරපු ඒ අලුත් 19 වෙනි සංශෝධනය තුළ අනුගමනය කරපු අලුත් ක්‍රමය තුළ මට අවශ්‍යයි පාර්ලිමේන්තුවට කියන්න මේ
අපි එක ලිඛිතව දීලා තිබ්බා.
ඉතින් මෙතුමා උසාවි කියලා කිසි වෙනසක් වුණේ නැහැ. එහෙනම් ඒ බදුකා ඒ ගත්තපත් එහෙනම් ඒ සුප්‍රීම උසාවි අපිට ගන්න කියලා තියෙනවා. මෙතුමාලගේ සම්බන්ධය නොවේ, බොරු කියන්න එපා.
ගරුක බන්දුල ගුණවැත්තුමා,
මේ මෙහෙම කතා කරනකොට කොහොමද ගරුක සභාපතිතුමනි මේ മന്ത്രിවරයෙක්ගේ තියෙන අයිතිය විපක්ෂයේ മന്ത്രിවරයෙක්ට කතා කරන්න තියෙන අයිතිය පට්ටපල් බොරු කියලා ඉවරලා මමනේ උසාවි ගියේ. උසාවියට ගිහිල්ලා ගියේ මේ ගිය සුමානේ ඊයේ ගරුක කතානායකතුමනි ඊයේ අධිකරණ නියෝගයේ කතානායකතුමා මේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. ඉස්සෙල්ලා අධිකරණ නියෝගයක් දුන්න අධිකරණයට ගියා අවස්ථා තුනක්. විමල් වීරවංශ ඇමතිතුමා අධිකරණයට ගිය අවස්ථාවේදී තහනම් නියෝගයක් දුන්නා. දෙවැනි අවස්ථාවේ අධිකරණයේ විසින් මේ හේතු දක්වලා පාර්ලිමේන්තුවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියන වගන්ති වෙනස් කරන්නට කිව්වා. තුන්වැනි අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැත කියලා මේ පනත ගේන්න කිව්වා. අවස්ථා තුනක් ඔව් ඉතින් ඒක හරි. ඉතින් ඒක තියෙනවා තම කරුණාකරලා මට කතා කරන්න දෙන්න ගරු උගත් മന്ത്രിතුමෙක්නේ තමුන්නාංශේ. මට කතා කරන්න දෙන්න තමුන්නාංශේට ඕන්නම් මේ තමුන්නාංශේට අවශ්‍ය නම් උසාවියට ගිහිල්ලා මොකද්ද කිව්වේ, අධිකරණයේ මොකද්ද කළේ, උසාවිය මොකද්ද පිළිබඳ මම ඔබතුමා වාඩි වෙන්නකො. ඔබතුමා නෙමෙයිනේ මුදල්ලාමෙතුමා, ඔබතුමා මට කතා කරන්න දෙන්නකෝ. ඒ මේක පුදුම වැඩක්නේ. මට කතා තමුන්නාසලට ඕනි තරම් බොරු කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂගේ ණයක වන්න කියලා. ඇයි කතා කරන්න දෙන්නේ නැත්තේ? මේ රටේ කවද්ද රෝගීන්ට බදු බැනෙව්වේ? ඉතිහාසයේ පළවෙනි වතාවටයි තමුන්නාසලා රෝගීන්ට බදු බැනෙව්වේ. පුද්ගලික රෝහල් වල රෝගීන්ට ඒක අමානුෂිකයි. කඩේ යන්නේගේ සීමාවක් තියෙන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ වෙලාව දැන් මේ පාර්ලිමේන්තුවේ
ඕඩර්,
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ മന്ത്രിවරයෙක්ට කතා කරන්න දෙන්නේ නැත්තා. මේක පුදුම පැසිස් පිළිවතක්නේ. කොහමද
ඕඩර්
නැස කොහමද එහෙම කියන්නේ? විශේෂ කතා කරන්න
දෙන්නේ ඕඩර් ප්ලීස්. බන්දුලගුණ මැතිතුමාට කතා කරගෙන යන්න ඉඩ දෙන්න.
කතාව කරා යන්න ඉඩ දෙන්න. මේක පුදුම අමාරුවන්නේ. මේ අසනීප යන්න වැළඳිලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව ප්‍රබිද්ධ පාර්ලිමේන්තුවක් කියනවා. තමන් කැමති මතයක් දරන්නකො පුළුවන් කියනවා. මේකට මෙච්චර කේන්ති ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේක සංශෝධන පනත් සංශෝධන පනත් කෙටුම්පතේ තමුන්නාංශේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට පුද්ගලිකාංශයට බදු 15% පනවා තිබුණ නිසා ඒ වෙච්ච අසාධාරණය කරන්න එපා කියලා අපි උසාවියට ගියා. ඒක අපේ තර්කයේ පිළිගත්තේ නැති නිසා අද දින උදේදී අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමත් හමු වූ අවස්ථාවේදී මම කීවා, දිනේෂ් ගුණවද්දර ඇමතිතුමත් හිටියේ එතන සාක්ෂි වශයෙන්, අපි අද ලංකාවේ ඉතිහාසයේ විශාලතම විශ්වවිද්‍යාලය 30,000 දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් NSDM එක විවෘත කරන අවස්ථාවේදී මම කීවා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බදු පැනවීම පිළිබඳ තියෙන වගන්තියට අපි සංශෝධනයක් ඉදිරිපත් කරනවා. එය ලෙඩ්ඩු වෙනුවෙන් පිළිගන්නේ ඒක අසාධාරණයි කියලා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා කිව්වා ඒක බලන්නම් කියලා, අගමැතිතුමත් කිව්වා ඒක බලන්නම් කියලා, මුදල් ඇමතිතුමා කිව්වා ඒ වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කරනවා කියලා. අපි ඒක බොහොම අගය කරනවා. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. මේ රටේ ලක්ෂ ගණන් අසන රෝගීන් වෙනුවෙන් ඒක ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් අපි ඒක තමයි ඇත්ත කතන්දරේ. ඊළඟට මේ සියල්ල වුණේ අපි තමුන්නාංශයේ අයවැලේකන අවස්ථාවේදී ඉදිරිපත් කළා වැට් යෝජනාව. යෝජනාව ඉදිරිපත් කරනකොට 2002 මේ බද්ද පැනෙව්වේ. 2002 වර්ෂයේදී බිලියන 66යි මේකෙන් ආදායම ලැබුණේ. දෙදස් පාලව වෙනකොට වර්ෂයෙන් වර්ෂයේ වැඩි වෙලා 120 තිබුණ වෙලාවලුත් තිබුණා. බිලියන 275ක ආදායමක් ලැබුවා වර්ෂයකට වැට් වලින්. තමුන්නාසේ අයවැය ඇති කරපු වෙනස්කම් නිසා 2015 වර්ෂයේදී 220ට අඩු වුණා. 220ට අඩු වෙලා බිලියන 55කින් වැට් බදු ආදායම අඩු කළා. ඒ අපි නෙමෙයි. ඒක සිද්ධ වෙච්ච සිද්ධ වීම. ඊට පස්සේ ජනවාරි මාසේදී මෙතුමා අයවැය යෝජනාව ඉදිරිපත් කළා 2016 වර්ෂයට. ඒ අයවැය යෝජනාව කිව්වා තනි ඉලක්කමේ බද්දක් අය කරන්න 111යි. සිල්ලර තොග වෙළඳාමට වැට් නැහැ. අනිත් වැට් බදු වලින් නිදහස් සේව නැහැ කියලා. කිසිම ප්‍රශ්නයක් මතුනේ නැහැ. ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ, මාර්තු මාසේ, අප්‍රේල් මාසේ මේ බදු නිරුපද්‍රිතව අය වුණා. කඩ වැහුවේ නැහැ, උද්ඝෝෂණය කළේ නැහැ, පොල් ගැහුවේ නැහැ, දේවාල වලට ගියේ නැහැ, නිරුපද්‍රිතව වැට් ගෙව්වා රටේ ජනතාව. මේ මාසේ දෙවනිදා තමුන්නාසේ හදිසියේ දේශීය ආදායම් කොමසාරිස්ට නියෝග කළා. අනුපාතයේ 115යි. සිල්ලර තොග වෙළඳාමට වැට් අය කරනවා කාර්තුවකට මිලියන 3 නම්. සෞඛ්‍ය සේවයට වැට් අය කරනවා. මේ ටික ඇතුළත් කරලා ගියාන් පස්සේ තමයි මේ වැට් ආරෝව ඇති වුනේ. මේ වැට් ආරෝව තුල 2002 ඉඳන් වැට් ක්‍රමයේ ඇතිවෙච්ච ආකාරයේ ඒ තුලදී ඇතිවෙච්ච ප්‍රශ්න ඒවට අධිකරණ යාමා දීපු තීන්දුව පිළිබඳ මම පිටු 500ක පොතක් ලියලා තියෙනවා. වැට් ආරෝව සහ වංචා සහගත දුර්නිරූපණය කියලා. මම මේ පොත ඒක ගැන තමුන්නාංශයේ කියන ටිකට සියලුම උත්තරේ මේ තුල තියෙනවා. ඒ නිසා මම මේ පොත සභාගත කරනවා මේ පුස්තකාලයට. එතකොට කියව ගන්න පුළුවන් පිටු 500ම කියවන්න බැරි වෙයි. ඒකෙන් මේ තමුන්නාංශයේ අදාළ කොටස් ටික කියවන්න පුළුවන්. 2002 ඉඳන් මේ උසාවි තීන්දුව ලැබෙන තෙක් පිටු 500ක මගේ 41 වෙනි පොත මේක ලියලා තියෙනවා. ඒක ඔබතුමාට ගන්න පුළුවන්. හරි. ඊළඟට මේ අවුල ඇති කරගත්තේ ඔබතුමා. ඔබතුමා විසින් මේ දෙවනිදා ඉඳන් මේ 115ට වැඩි කරලා ඊට පස්සේ අනිත් ඒවට නිදාසංශ වලට බදු දාලා රෝගීන්ට බදු දාලා ඊළඟට මේ විදුලි සන්දේශ වලට බදු දාලා අද රීලෝඩ් එකක් ගත්තාම 100ක් දුන්නාම 50 ගානක් බදු වලට ගෙවිලා විදුලි සන්දේශ බද්ද තිබුණා. ඒකට අතිරේකව තමයි එකතු කළ බද්ද එකතු කළේ. දැන් ඒ තුලින් ලබා ගන්න බලාපොරොත්තු වෙන මුළු ආදායම තිබුණේ බිලියන 100යි. බිලියන 100කින් කොහමද ණය ගෙවන්නේ? ඒක නිසා ණය ගෙවන්න නෙමෙයි අපි තමුන්නාසෙලා කවුරුත් පිළිගන්නෝ. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කළා. එතකොට නෑ බිලියන 100කින් මොන ණයද ගෙවන්න පුළුවන් මේ වර්ෂේ? ණය ගෙවන්න කොච්චරක් අවශ්‍යද? කාටද ඒ බිලියන 1100 ගෙවන්න
තියෙන්නේ?
කෝ ඒ ටික තමුන්නාංශ ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවට කියන්න එපා. අපි දැනගන්න ඕනේ පාර්ලිමේන්තුවනේ මුදල් පිළිබඳ බලය තියෙන්නේ. පාර්ලිමේන්තුව උත්තරීතරී ආයතනයට තමුන්නාංශ කියන්න ඕනේ එළිදරව් නොකරපු ණය මේවා කියලා. එහෙම මේම බොරු කිව්වහම මේ රටට කිසිම මිනිස්සෙක් ණයක් දෙයිද? ඉතින් ගෙවල නැති ටික ඒ වගේ වන්නද මේ බදු ගන්න? තමුන්නාංශය දන්නවද සෑම වර්ෂයකදීම ලංකා ආණ්ඩුවේ වර්තන ගිණුමේ තියෙන හිඟයක් එදිනෙදා පවත්වාගෙන යා මේ වියදම් පියව ගැනීමට ප්‍රමාණවත් ආදායමක් කිසිම අවුරුද්දක ලැබිලා නැහැ. එතකොට ජංගම ගිණුමේ හිඟයක් තියෙන්නේ කවුද? හරි, මං ඒ ටික ඔක්කොම ඉදිරිපත් කරනවා. අපි දෙවෙනිදාට ඉල්ලලා තියෙනවා විශේෂ කාරක සභාව සුවන්දිර මැතිතුමාගේ සභාපතිත්වයෙන් මේ මුදල් වැය කරපු ආකාරයන් පිළිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත පිළිබඳ ඒ කාරක සභාවට තියෙන බලය ප්‍රකාර කොච්චරක් වියදම් කළා තියෙනවද, කොච්චරක් ණය වෙලා තියෙනවද කියලා අපි නිලධාරීන්ගෙන් ඇහුවොත් මේ මෙච්ච ඉතින් හංගපු ණය තියෙනවා නම් තමුන්නාංශයේ මේ සභාවට කියන්න ඕනේ. හංගන්නේ කොහොමද? දන්නේ නැති ණය තියෙනවා නම් ඩොගෙව හිටියාම ඉවරනේ. එහෙම කවුද ණය දෙන්නේ? ඔබතුමා මුදල් ලැබෙත්තුමා ලෙස දන්නවා. ණය ගන්නකොට තමුන්නාංශයලා ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අවුරුදු 3කට වාරික 6කට බිලියන 1.5ක් ගත්තා. ගන්නකොට කී සැරයක් සාකච්ඡා කළාද? කොන්දේසි කීයකට අස්සම් කළාද? මොනවද තියෙන ප්‍රධාන කොන්දේසි? 1. රජයේ ආදායම වැඩි කරන්න ඕනේ. දෙක රජයේ වියදම අඩු කරන්න ඕනේ. 2020 වෙන විට අයවැය පරතරය දරදේශීය නිෂ්පාදනයේ 3%ට අඩු කරන්න ඕනේ. ඔව් ඉතින් ඒක තමයි. ඉතින් උතුරු කොරියාව නෙමෙයි මේ ටිකට අස්සම් කළාට පස්සේ මේ අයවැය ලේකෙනින් ආදායම වැඩි කරන්නේ කොහොමද? බදු වැඩි කරන්න ඕනේ. නැත්නම් කොහොමද ආදායම වැඩි කරන්නේ? වෙනත් මාර්ග වලින් වැඩි කරන්න ඕනේ. වියදම අඩු කරන්නේ කොහොමද? වියදම් කපන්න ඕනේ. ඒ සුරාබදු බදු නෙමෙයිද? සුරාබදු බදු නෙමෙයිද?
ඔබතුමාට තව විනාඩියක්
කාලය. දැන් මගේ විනාඩියත් ඉවර වෙනවා. ඉතින් මේ
you have 1 minute more.
දරුවෝ මෙතුමයි කතා කරන්නේ මගේ වෙලාව. මගේ වෙලාව. අපි දැන් ගිහින් ඉවරලා වෙනම කතා කරමු රූපවාහිනියේ මගේ වෙලාව ගන්න නැතුව. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කරන්නේ ආදායම වැඩි කරන්න වෙනවා මේ ණය වැලේකෙනින්. එතකොට බදු වැඩි කරන්න වෙනවා. වියදම අඩු කරන්න වෙනවා. විසර්ජන 50 කෙටුම්පතෙන් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කෝටි 11,500කින් අධ්‍යාපනයට කරන වියදම් අඩු කළා තියෙනවා. ගිය වර්ෂයේ බිලියන 250ක් වියදම් කරනවා කියලා තමුන්නාංශයේ මේ ගරු සභාවට ඇවිල්ලා කිව්වේ. බිලියන ඉතින් විසර්ජන පනත වැරදිනේ එහෙනම් ඉදිරිපත් කළා තියෙනවා. එතකොට විසර්ජන පනත කියලා මොකටද ඉදිරිපත් කරන්නේ? පාර්ලිමේන්තුවට කෝටි 11,500කින් අයවැයේ අධ්‍යාපනයේ වියදම් කපලා විසර්ජන පනත ඉදිරිපත් කරපු එක නෙමෙයිලු පාර්ලිමේන්තුවට වෙන එකක් කියනවලු. මේවා විහිළුනේ. එහෙම කියන්න එපා. මේ උත්තරීතර සභාවක් පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ. ඒ බලය ප්‍රකාරව අපි දෙගොල්ල එකතු වෙලා මේක ඇත්තට සංවාදය කළා ඇත්ත රටට කියලා වඩා වැඩි පීඩනයක් එන අයවැයක් තමයි එන්නේ. ඒ අයවැයි මේ පීඩිත යෝජනාවලට විරුද්ධව හරි ඉතින් සංශෝධනය කරන්න. විසර්ජන පනත කියන්නේ අයවැලේකනේ පළවෙනි වර කියවීම. පළවෙනි වර කියවීමේදී මොකද නැත්තේ? දෙවෙනි වර කියවීම යවිලා නැත්තේ. පළවෙනි වර කියවීම තමයි විසර්ජන පනත පාර්ලිමේන්තුවට පිළිගන්නන එක.
දැන් අවසන් කරන්න.
දැන් ඔව්
දරු බන්දුලවතුමා ඔබතුමා කාලය අවසන්.
ඇස්තමේන්තුවල මම කියන්නේ ගිය අවුරුද්දේ බිලියන 250 අධ්‍යාපනයේට පුනරාවර්තන ප්‍රාග්ධන වියදම් වෙන් කළා. මේ අවුරුද්දේක බිලියන 76 කළාම එතනදී කෝටි 11,500කින් අධ්‍යාපනයේ වියදම ගිය අවුරුද්දට සාපේක්ෂව කපලා තියෙන එක විසර්ජන පනතේ තියෙන එක මම කියන්නේ. ඒ නිසා ඊළඟ අයවැයෙන් වෙන්න පුළුවන් දේ තමයි ආදායම වැඩි කරන්න බදු වැඩි වෙනවා. වියදම අඩු කරන්න සුබ සාධන වියදම් කපා හරිනවා. අයවැය පරතරය අඩු මට්ටමක පවත්වාගෙන යාම සඳහා වෙන දරණ උත්සාහයේදී ජනතාව මත වෙන පීඩනය වැඩි වෙනවා මිසක් ඒ පීඩනයට සහනයක් ලැබෙන ක්‍රමයක් ඇත්තේ නැතය කියන ටික සඳහන් කරමින් මගේ වචන කිහිපය අවසන් කරනවා. පාගත කරන්න.
අරු කබීර් හසීම් මැතිතුමා. Before that, I would like Honorable Adhikal Nathan to take the chair.
Continue, Mr.
Mulasne Sidna Mantitumani. Ama Hemadama Satutu Venava Mage Mitra Visarada Bandula Gunawardana මන්ත්‍රීතුමාගෙන් පසුව කතා කරන්න. එතුමා වැට් බද්ද ගැන පිටු 500ක පොතක් ලිව්වයි කියලා ඒක අද ප්‍රකාශ කරා. මම හිතන්නේ එතුමා ලියන්න ඕනේ ඊට කලින්. අර එතුමා කිව්වා 4 දෙනෙක්ගෙන් පවුලක් රුපියල් 3000ක ආදායම 2500ක ආදායමත් එක්ක මාසයකට ජීවත් වෙන්න පුළුවන් කියලා එතුමා කරපු ප්‍රකාශය පිළිබඳව පිටු 500ක නෙවෙයි පිටු 1000ක පොතක් ලියන්න පුළුවන් නම් ඒක හරි වැදගත් කියලා මම හිතනවා. මේ වැට් පොතට වඩා අපට වටිනා අදහස් කීපයක් එතුමාගෙන් ලබා ගන්න පුළුවන් වෙයි. හරි ඔබතුමන්ලගේ කාලේ රුපියල් 3000කින් නොමැරී ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වා. දැන් රුපියල් 10000කින් වැටුප් වැඩි කරුවාම ඊට ඒකත් මදි කියලා කියනවා. ඉතින් මේ ඔබතුමන්ලා කබර ගෝයා තල ගෝයා කරන පුරුද්ද තියන අය කියලා අපි හොඳටම දන්නවා. ඉතින් මේක එදා 3000කින් ජීවත් වෙන්න පුළුවන් කියලා කියපු අයට 10000ක් වැඩි කරනකොටත් මදි. ඉතින් මේක පුදුමයි. මන්ත්‍රීතුමනි අපේ බන්දුල ගුණවර්ධන ඇමතුමාට මතක් කරන්න ඕනේ 2014 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අයවැය ඉදිරිපත් කරනකොට එතුමා දැන් අද වකුගඩු රෝගීන් ගැනයි හෘද රෝගීන් ගැනයි මෙතුමා මෙතන කතා කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ 2014 අයවැයේදී මොකද්ද කරන්නේ? එතුමා සහන දෙනවා ආදායම් බදු නොගෙවපු ජාවාරම්කරුවන්ට ව්‍යාපාරිකයන්ට සහන පොලියට ණයකුත් දීලා එයාලගේ බදු ගෙවීම් කල් දාන්න. එහෙම තමයි එයාලා ඒ විදිහට කටයුතු කරන්නේ. ලොකු මුදලාලිලට උදව් උපකාර කරලා එදා පොඩි මිනිස්සුන් ගැන කතා කරේ නැහැ. මහා ලොකෝට බලයේ ඉන්නකොට මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට උදව් කරන්න හැම අවස්ථාවක් තිබුණු අයට ඒක නොකර දැන් ඔතන ඉඳගෙන කතා කරන්න අයිතියක් නැහැ. අපි විපක්ෂෙත් ඉන්නකොටත් ආණ්ඩුවේ ඉන්නකොටත් එක විදිහට හැසිරෙන්න ඕනේ. ඒ නිසා තමයි මේක ඇහුම්කන් දෙන ආණ්ඩුවක්. රවි කරුණානායක මැතිතුමා වැට් බද්ද ගෙනාවම රටේ සමාජය තුළින් යම් යම් අදහස් ආවා. සමහර අය විරෝධතා ඉදිරිපත් කරා. ඒකට ඇහුම්කන් දීලා ආණ්ඩුව ඒකට අදාළ සංශෝධන ටික ගෙනාවා. නමුත් ඒ දවස්වල නම් තමුන්නාන්සරගේ ආණ්ඩුවේ කවුරු හරි පාරට බැහැලා තිබ්බනම් එහෙනම් ඉතින් පොල්ලකින් නැත්තම් කැත්තකින් ගහලා මරලා ඉවර කරලා ඇති. ඉතින් මේක තමයි තියෙන වෙනස. ඉතින් ගරු මුලාස්නේ සින්න ගරු මන්ත්‍රීතුමනි 2014 සිට අපි ඒ වෙනස ඇති කරලා තියෙනවා දැන් වෙනකොට. එකතු කළ අගය මත බද්ද මේ පළමුවෙන්ම විපක්ෂයෙන් ගෙන තර්කය තමයි පෞගිය කාලේ කිව්වේ අපි අතීතයට බලපාන ආකාරයට මේ බදු ආපහු අය කරන්න යනවා කියලා. රෙට්‍රෝස්පෙක්ටිව් ඉෆෙක්ට් එකට. රෙට්‍රෝස්පෙක්ටිව් ඉෆෙක්ට් එක අපි එහෙම අය කරන්නේ නැහැ. මුදල් ඇමතුමා තීරණය කරලා තියෙනවා අපි එහෙම අතීතයට බලපාන ආකාරයට අය කිරීමක් කරන්නේ මාස දෙකකට පමණයි. ඒ කියන්නේ මැයි මාසයේ සිට අධිකරණයේ නඩුවක් පවරුණු කාලයට ඒ තුළ මාස දෙක ඇතුළ විතරයි ඒ අපි අතීතයට බලපාන ආකාරයට ඒ බද්ද අය කරන්නේ. මොකද 15%ක් දැන් වෙළඳුන් අය කරලා ඉවර නිසා. ඒක වෙන විකල්පයක් නැති නිසා. නමුත් පහුගිය කාලේ මම කියන්න කැමති පෞගිය කාලේ කොහොමද වැඩ කරේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ NBT බද්ද අය කරා. ජාතිය ගොඩනැගීමේ බද්ද අය කරේ අප්‍රේල් මාසේ. නමුත් අය කරන්නේ ජනවාරි මාසයේ සිට. ඒ කියන්නේ පනත පාර්ලිමේන්තුවට ගේන්න කලින් මාස 5-6කට කලිනුත් බදු අතීතයට බලපාන ආකාරයට අය කරලා තියෙනවා පෞගිය කාල පරිච්ඡේදය තුළ. ඒ නිසා මේ අද ගේන තර්ක එදා ඒක ක්‍රියාවට නංවන්නට බැරි වෙච්ච අය තමයි අද මේ තර්ක ගේන්නේ. අනිත් එක මේ පාර්ලිමේන්තුවේ ආටිකල් 75 කියන ආටිකල් එක කියෙව්වම ඒට ඉඩ දෙනවා අතීතයට බලපාන ආකාරයට ඕන නීතියක් පනතක් ක්‍රියාත්මක කරන්න. ඒක ඒ කාලේ උපරිමේ කරා නීතියටත් එහා ඔබට ගිහිල්ලා කටයුතු කරපු ආකාරය මට කියන්න පුළුවන්. ලෑන්ඩ් රිස්ට්‍රික්ෂන් ඔන් ඒලියනේෂන් ඇක්ට් කියන මේ ඉඩම් බදු අය කිරීම සඳහා එදා පෞගිය ආණ්ඩුව කාලේ එය අත්සංකලයේ ඔක්ටෝබර් මාසේ 2014 පනත ඉදිරිපත් කරන්න අත්සංකලයේ. නමුත් අතීතයට බලපාන ආකාරයට බද්ද අය කරන්න පටන් ගත්තේ ජනවාරි මාසේ 2013. ඒ කියන්නේ අවුරුදු එකහමාරකට කලින් රෙට්‍රෝස්පෙක්ටිව් ඉෆෙක්ට් නැත්නම් අතීතයට බලපාන ආකාරයට ඒ බද්ද අය කරන්න පටන් ගත්තා. කොහොමද කරන්නේ? මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරලා නෙමෙයි, PB ජයසුන්දර මහතා නෝටිස් එකක් යවලා ඒ අදාළ සමාගම් වලට කොම්පනි වලට නෝටිස් එකක් අතින් යවලා කියනවා මේ බද්ද අවුරුදු එකහමාරකට කලින් සිට ගෙවන්න. ගාන කියන්නේත් නැහැ 7%ක් දැන්ට ගෙවන්න, අපි හරියට ගාන තීරණය කෙරුවාට පසුව ඉතුරු ගාන ගෙවන්න කියලා. ඒ දවස්වල තිබුණේ ඒකාධිපති පාලනයක්. දැන් ඒකාධිපති පාලනයක් යටතේ කටයුතු කරපු අය දැන් අපේ මේ යහපාලනය යටතේ මේක පිළිවෙලට කරනකොට මේක විවේචන කරනවා. අපි වැට් බද්ද ගේන්නේ කවුරුත් බදු අය කරන්න කැමති නැහැ. නමුත් බදු අය කිරීම අවශ්‍යයි, ආදායම අවශ්‍යයි. අද මේ රටේ බදු ආදායම 10% දළදේශ නිෂ්පාදනයෙන් 10%ට කඩා වැටුණා. ඒ මූල ඒ සම්පූර්ණ වගකීම ගන්නනේ පෞගිය රජය. ඒ මොකද එතනෝල් ගෙනාවා, මෙතනෝල් හොරුන්ට ඒ අය කිරීමක් නැතුව ඇතුළට එතනෝල් ගේන්න දෙනවා. ඒ වගේම ජාවාරම්කරුවන් හැමෝටම දෙනවා බදු විරාම අරවා මෙයා දීලා අය කිරීම වලින් අහක් කරනවා. අද අපට සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මේ ආදායම් වැඩි කරන්න. මොකද මේවා වලින් රෝහල් පාසල් හදන්න මුදල් අවශ්‍යයි. මේ රටේ සමාජයේ සමාජ සේවාවන් කිරීමට ආදායමක් අවශ්‍යයි. ඒ නිසා මේක පොදු ජනයාට අවම බරක් ඇති කිරීම සඳහා තමයි මේ පිළිවෙල මුදල් ඇමතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ. වැට් එක අනිත් එක මේක හරියට මේ අපේ ආණ්ඩුවෙන් හදාපු එකක් කියලා පෙන්නනවා. වැට් එක කවදා දාවේ? පළමු වෙන 1998 GST කියන පදනම මට ආවේ. එදා GST එක ගේනකොට එදා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව යටතේ තමයි ඔක ගෙනාවේ GST එක 112 මාරයි. මේක UNP එකෙන් ගෙනාපු එකක් නෙවෙයි. 112 මාරක් අය කරන්න පටන් ගත්තා. 2002 UNP ආණ්ඩුවක් යටතේ GST එක මේ මන්ත්‍රීතුමාම එදා නියෝජ්‍ය මුදල් ඇමතුමා හැටියට ඒක වැට් බද්ද බවට පරිවර්තනය කරලා 120ක් මෙතුමා අය කරනවා. එදා UNP ආණ්ඩුවෙන් එතකොට 120 අය කිරීම එදා පටන් ගත්ත එක එදා තොගසා සිල්ලර වෙළඳාම වැට් වලට අදාළ නැහැ. 2004 අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැරදිලා 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා 2004 සිට 2008 දක්වා දිගටම 115ක වැට් බද්ද දිගටම අය කරගෙන යනවා. දැන් වැට් බද්ද අපි ගෙනාවා කියලා කියනවා 115 අය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ. ඊට පස්සේ 2009 තමයි ඒක 112 මාර දක්වා අඩු කරන්නේ. ඊට පස්සේ ජනවාරි මාසේ 2013 පළවෙනි වතාවට තොගසා සිල්ලර වෙළඳාම වැට් වලට අයත් කරන්නේ යටත් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා 2013. ඔව් සැපයුමගේ තියෙන මිලියන 500යි ඒ වෙලාවේ. හරි ඒ වුණා. ඊට පස්සේ 250, ඊට පස්සේ 100 කරා, ඊට පස්සේ මිලියන 100ක් කරා. නෑ 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 100 කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා. හරි ඊට පස්සේ ඒක අපිට ආවා 100 කරා. මෙතුමා කිය කරලා තියෙන්නේ ඒක මිලියන 50ක් කරන්න. හරි මිලියන 100 මිලියන 50 කරන්න. ඉතින් මේවා හරියට මේ අපි නිර්මාණය කරපු බද්දක් කියලා පෙන්වුවට මෙන්න තියෙන්නේ මේක හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ඉඳලම තමයි වැට් එක ඒ විදිහටම ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි එහෙම ලොකු අලුතෙන් දෙයක් කරලා නැහැ. ඒක මත අපි සැපයුම් අගය සහ ඒ වැට් අය කරන ප්‍රමාණය අපි එහාට මෙහාට කරලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. එනිසා තමන්ට මේක දැන් මේ අලුත් දෙයක් කියලා පෙන්න ගන්න උත්සාහ කරාට තමන්ට ඒක කරගන්න බෑ. 2009 වසර ගත්තම අපි ඇත්ත වශයෙන්ම 2009 කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් වැට් බද්දක් අය කරා. බඳුළු ගුණවන්තර මැතිතුමා 2009 අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් ඔබ එදා ආණ්ඩුව 2009 අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් 105ක වැට් බද්දක් අය කරගෙන හිටියා. ඒ වැට් බද්ද 2009න් පසුව තමයි ඒක අයින් කරලා අත්‍යවශ්‍ය භාණ්ඩවල ඒ වැට් බද්ද අයින් කරලා විශේෂ භාණ්ඩ බද්දක් ස්පෙෂල් කමෝඩිටි ලෙවි එකක් අය කරලා ඒක ආනයනය කරන පරිප්පු වලට සීනි වලට රුපියල් කිලෝ එකට රුපියල් 30යි රුපියල් 40යි රුපියල් 20ක් අය කරන්න පටන් ගත්තේ. ඉතින් හරියට බලනවා නම් ඒ කාලේ කරපු අය කිරීම දිහා බලනකොට අපි කරපු අය කිරීම වලට වඩා ඉතාම වේගවත් වැඩිවීම ඇති වෙලා තියෙනවා කියන එක මම විශේෂම කියන්න ඕනේ. අද වැට් බද්ද ගත්තම අපි අර තොග සහ සිල්ලර වෙළඳාමට වැට් බද්දක් අය කරා කියලා කිව්වට මුදල් ඇමතුමා මොකද්ද කරලා තියෙන්නේ? අපි ඉස්සර බලමුකෝ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට 105ක වැට් බද්දක් අය කරා. අද අත්‍යවශ්‍ය භාණ්ඩ කෙලින්ම වැට් බද්දෙන් නිදහස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ තිරිඟු පිටි, පාන්, කුරක්කන්, කුරක්කන් පිටි, උඳු ඇට, උඳු පිටි, කඩල, මුං ඇට, නැවුම් කිරි, කිරි පිටි, යෝගට්, මාගරීන්, බටර්, බිත්තර, තේකුඩු, සීනි, දේශීය වගා කරන සහල්, එළවලු, පළතුරු, ආනයන ඇපල් දොඩම්, මිදි රටෙහිදී ආනයනය කරන පරිප්පු, අල, හාල් මැස්සෝ, රතුළු වුණු, බීලු වුණු, සුදුළු වුණු, මිරිස්, තින්මාළු, උම්බලකඩ, කරවල, කොත්තමල්ලි, කහ, පාම් තෙල්, භූමි තෙල්, ලූණු, පොල්, ගෑස්, ඒක විතරක් නෙවෙයි තවත් තියෙනවා. මේ ඔක්කොම වැට්බදු රහිත අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා කියන්නේ. ඊට මදිවට ඖෂධ පොත්, විදුලි බලය, පොදු ප්‍රවාහන, අධ්‍යාපනය, ජීවිත රක්ෂණය, ඩීසල් හා පෙට්‍රල්, පොහොර, කෘෂිකාර්මික බීජ, කෘෂිකර්මාන්ත, පශු කර්මාන්ත සහ ඉඳිකිරීම ආශ්‍රිත යන්ත්‍රෝපකරණ, පුද්ගලික රෝහල්වල බාහිර රෝගී සේවාවන්, රසායනාගාර සහ වෙනත් රෝග විනිශ්චය සඳහා වූ පරීක්ෂණ, ඩයාලිසිස් සේවාවන්, ඒ හැම එකක්ම වැට්බද්දෙන් නිදහස්. ඒ නිසා මේ තොගසා සිල්ලර වෙළඳාමට වැට් අය කෙරුවා කියලා පාරිභෝගිකයාට, සාමාන්‍ය මනුෂ්‍යයාට බරක් අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ නැහැ. මේක තමයි යහපාලනය. අපි ඒ ගැන හිතලා, මේ මුදල් ඇමතුමා සාමාන්‍ය මනුස්සයෙක් ගැන හිතලා තමයි මේ බද්ද අය කරන්නේ. මේ රටේ ආදායම් ඕනේ. ආදායම් අය කරන ක්‍රමවේදයක්, විනිවිදයක් ඇතුව අපි සකස් කරලා තියෙනවා. ඒකට මොකද්ද තියෙන අඩුපාඩුව? ඒක හරිනම් විපක්ෂය ඒකට සතුටු වෙන්න ඕනේ. එනිසා අපි 2009න් පසුව එදා 105ක වැට් බද්දක් අත්‍යවශ්‍ය භාණ්ඩවල තිබුණ එකත් අපි අයින් කරලා ඒක නැති කරලම තියලා තියෙන්නේ.
අපි අද විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවල වැට්බද්දක් ඉවත් කරලා තියෙන අතර මං කියන්න කැමති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන විජ්ජා තමයි තිබුණේ. එතුමාගේ අවංකභාවයක් තිබුණා නම් 2004 මැතිවරණ සමයේ හෙට මැතිවරණය තියෙනවා කියලා තියෙනකොට නොවැම්බර් මාසේ 2004 අයවැයේදී එතුමාගේ එනවා වැට්බද්ද අයවැයෙන් ඒත් වත්බද්ද 112 සිට 111 දක්වා 101කින් අඩු කරන්න කියලා. මොකද මිනිසුන්ට සහනයක් දෙනවා කියලා කියන්න. ඊට පස්සේ ඒකේ සැපයුම් මගය කාර්තුවකට තිබුණු මිලියන 3.75 වැඩි කරනවා. නමුත් ඒකෙන් මේ මහ බැංකුවේ වාර්තාවක් අනුව කෙලින්ම කියනවා කිසිම වෙලාවක ඒ ක්‍රියාවෙන් පාරිභෝගිකයන්ට කිසිම සහනයක් ඇති වුණේ නැහැ. වෙළඳ පොලේ ඉන්න මුදලාලිට විතරයි ඒක සහනයක් ලැබුණේ. ඒක කිසිම වැඩක් වුණේ නැහැ. මිල අඩු වුණෙත් නැහැ කියලා. ඒ නිසා හරිනම් 112ට තිබුණු වැට් බද්ද 115ට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 103ක වැඩිවීමක් පමණයි. මේක හරියට අලුත් යකෙක් බිල්ලෙක් ඇති වුණා කියලා මහා ලොකුවට සද්ද කෙරුවට එහෙම කිසිම මේ ලොකු බලපෑමක් මේ රටේ පාරිභෝගිකයාට සාමාන්‍ය පොදු ජනයාට සිද්ධ වෙන්නේ නැහැ. මොකද තොගසා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලවල් වලට වැට් බදු අය කිරීම සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මූලාශ්‍රයේ සිටින ගරු මන්ත්‍රීතුමනි කල්පනා කරා නම් මේ මුදල් ඇමතුමා මේක නිර්මාණය කරන්නේ කොහොමද? මේක අමුතු විදියට කරපු එකක්ද? අපි ජාත්‍යන්තරය තුල බැලුවම ජාත්‍යන්තරයේ තියෙන වැට්බදු අය කිරීමේ ප්‍රවණතාවය අපි බැලුවම අපේ තියෙන්නේ 115යි. ඉන්දියාවේ අලුතෙන් ගෙනාවු GST එක. ඉන්දියාව විශාල රටක්. මේකේ විශාල විවාදයක් ඇති වුණා එයාලගේ පාර්ලිමේන්තුවේ. ඒකේ විපක්ෂයේ කරපු කතාව අහන්න. විපක්ෂයේ හිටපු මුදල් ඇමතිවරයා ඒ ගැන කරන අදහස්. එයාලා මේක මේ ඕන් නැති විවේචනයක් නෙවෙයි කරේ. ඒක ධනාත්මක විවේචනයක් කරා. නමුත් එයාලා පිළිගත්තා ඒ ක්‍රමවේදය ඉන්දියාව තුලම 118ක ඒ GST එක ගැන වැට්බද්දට හා සමාන එකක් 118යි ඉන්දියාවේ අය කරන්නේ. අපි 115යි. පකිස්තානයේ වැට් අය කිරීම 117යි. බංග්ලාදේශයේ
ඩොබල් මිනිස්ටර් ජූ හැව් 2 මිනිස් මෝ.
ඔව් බංග්ලාදේශයේ වැට් අය කිරීම 115යි. ඉංගලන්තයේ වැට් අය කිරීම 120යි. ජාත්‍යන්තර සමාන ගාන 115.6යි. ඒ කියන්නේ ග්ලෝබල් ඇවරේජ් එක 15.6. සිංගප්පූරුවේ 107ක් අය කරනවා. නමුත් සිංගප්පූරුවේ එක්සෙම්ට් අයිටම්ස් නැහැ. හැම එකකටම වැට් අය කරනවා. ලංකාවේ අපි අයිටම් 160ක් වැට් වලින් නිදහස් කරලා තියෙනවා. එනිසා 115 මං හිතන්නේ කාටත් බරක් ඇති වෙන ප්‍රමාණයක් නෙවෙයි. එනිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමනි මං කියන්න කැමති අපි කියන දේ කරන රජයක් හැටියට යහපාලනය මුල තියාගෙන වැඩ කරන රජයක් හැටියට මේ රටේ පොදු ජනයාට බරක් සිදු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. උපරිමයෙන් ඒක අවම කරනවා. පෞගිය කාලේ එක වරප්‍රසාදලත් පන්තියකට විතරක් සෑම වරප්‍රසාදයක් ලබා දෙමින් එයාලට විශේෂ අවස්ථාවක් ලබා දෙන කාලය නවත්තලා සෑම කෙනෙක්ම සමකරන නීතියක් දැම්මම ඒක සෑම කෙනෙක්ම සම වෙන ආකාරයට ඒ සමබරව කටයුතු කිරීමට අපි විශේෂයෙන්ම බැඳී සිටිනවා. ඒ නිසා මේ රටේ පොදු ජනයාව ආරක්ෂා කිරීම එයාලට ජීවිතය සරල කරන්න එයාලගේ ආදායම් මාර්ග වැඩි කරන්නට ඉලක්ක කරමින් සා රජයේ ආදායම් උපරිමය උපයගෙන මේ රටේ අත්‍යවශ්‍ය අධ්‍යාපනය සෞඛ්‍ය සහ අනෙකුත් සමාජ සේවාවන් වැඩි කිරීමේ ප්‍රවණතාවය වැඩි කරන්නට අපි බැඳී සිටින බව සහ ඒ බදු අය කිරීමේ ප්‍රවණතාවය විශේෂයෙන්ම සුපිරිපන්තියෙන් වැඩි කරන්නට මේ රජය බැඳී සිටිනවා කියන එක විශේෂයෙන්ම මතක් කරමින් මුදල් ඇමතුමාට අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා.
Thank you very much.